ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
අප වටා පවතින මේ ලෝකයේ සිදුවෙමින් පවතින උණුසුම් දේශපාලනික කාරණා, ඒ වගේම සමාජීය සහ ආර්ථික කාරණා පිළිබඳව විමසා බලන අපගේ සතියේ ලෝ වටා විදේශ විත්ති සමාලෝචනය ආරම්භ කරන්නට අපි අද දවසේදීත් සූදානම් සුපුරුදු පරිදි. ඉතින් කාලය ක්‍රමක්‍රමයෙන් ගෙවිලා යනවා. මේ ඔබ අපි හමුවන්නේ ඔක්තෝබර් මාසයේ අවසාන සිකුරාදා දවසේ. ඉතින් කාලය ගෙවිලා යන අතරතුරේදී ලෝකයේත් නොයෙකුත් දේවල් වෙනස් වෙනවා. මේ සතිය වෙනකොටත් තවත් බොහොම වැදගත් කාරණා කිහිපයක් අපිට තියෙනවා සාකච්ඡා කරන්න. මේ විශේෂංග යටතේ සුපුරුදු ලෙසින් සූදානමින් සිටිනවා ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. ආයුබෝවන් අමල්. අපි මුලින්ම මේ එංගලන්තයේ අගමැති මාරුව පිළිබඳව සාකච්ඡා කරමු. වසර 2016න් පස්සේ පත්වුණු හතරවෙනි අග්‍රාමාත්‍යවරයා බවට පත්වෙනව රිෂි සුනක්, මේ ගෙවිලගේ සතියේදී පත්වුණු නව අගමැතිවරයා. ඔහුට ඉන්දිය සම්භවයක් තියෙනවා කියලා දැන් හැමෝම දන්නවා. ඉතින් මේ ඉන්දිය සම්භවයක් සහිත රිෂි සුනක් කියන්නේ කවුද? ඔහු මේ වගේ ලෝකයේ බලවත්ම රාජ්‍යයන් අතරින් එකක් වන බ්‍රිතාන්‍යයේ අගමැතිවරයා බවට පත්වන්නට ඔහු ආපු ගමන කුමක්ද කියන කාරණාව සම්බන්ධයෙන් අපි මුලින්ම පැහැදිලි කිරීමක් කරගනිමු.
දිලුක්ෂි, මේ වෙනකොට රිෂි සුනක් බ්‍රිතාන්‍යයේ සතවර්ෂ දෙකකට පස්සේ බිහි වෙන ලාබාලම අග්‍රාමාත්‍යවරයා හැටියටත් මේ වෙනකොටත් දැන් වාර්තාවක් හබලා තියෙනවා. ඔහුගේ දෙමව්පියන් ඉන්දියාවේ පංජාබ් ප්‍රාන්තයට සම්බන්ධතාවයක් තියෙනවා කියලා සඳහන් වෙනවා. නමුත් ඔහුගේ මිත්තනියන් ඉන්දියාවෙන් ටැන්සානියාවට ගිහිල්ලා පසුව ටැන්සානියාවෙන් එංගලන්තයට ඇවිල්ලා පදිංචි වුණා කියලා තමයි වාර්තා වෙන්නේ. රිෂි සුනාක්ගේ පියා වෛද්‍යවරයෙක්, ඒකම ඔහුගේ මව ඉන්දියාවේ ෆාමසියක් කළා කියලා වාර්තා වෙනවා. ඉතින් ඔහු එංගලන්තයේ අපි දන්නවා මේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබපු ඉහළ පන්තියේ පුද්ගලයන් සමග නිතරම ඇසුරු කරපු, පසුව ඉන්වෙස්ට්මන්ට් බැංක කෙනෙක් හැටියට වෘත්තිය ආරම්භ කරලා ඉතාමත්ම ධනවත් පුද්ගලෙක් හැටියට තමයි දේශපාලනයට ඇතුළත් වෙන්නේ මීට වසර කිහිපයකට කලින්. ඉතින් ඔහු අද බ්‍රිතාන්‍යයේ සිටින ධනවත්ම පුද්ගලයන් අතරට එකතු වෙලා තියෙනවා. කොතරම් ඔහුගේ ධනය තියෙනවද කියලා කියන්නේ ඔහුගේ පමණක් නෙමෙයි, ඔහුගේ බිරිඳගේ ධනයත් එකතු කරපුවාම ඔවුන් බ්‍රිතාන්‍යයේ රජපෞලටත් වඩා ධනවත් කියලා මේ වෙනකොට සඳහන් වෙලා තියෙනවා.
ඔව්, ඇත්තටම දැන් අපි දන්නවා ඔහු මේ සතියේදී බ්‍රිතාන්‍යයේ මේ වෙනකොට තුන්වෙනි චාල්ස් රජු මහරජු ඉදිරියේ හුදීරුම් දුන්න රටේ අග්‍රාමාත්‍යවරයා විදිහට. බ්‍රිතාන්‍යයේ පවා පළවෙනි වතාවට මේ වර්ණ සමක් තියෙන, ඒ කියන්නේ මේ දුඹුරු සමක් තියෙන, ඒ සම්භවයකින් පැවතෙන, ආසියාතික සම්භවයකින් පැවතෙන පුද්ගලයෙක් අගමැති බවට පත් වුණු පළවෙනි අවස්ථාව. දැන් ඔහු මේ තත්ත්වය උදා කරගෙන තියෙන්නේ කොහොමද? ඔහුගේ දේශපාලනික ගමන් මග මොකද?
ඇත්තටම අපි දැන් කියන ඔහු තමයි මේ දකුණු ආසියානු සම්භවයක් තියෙන ප්‍රථම බ්‍රිතාන්‍ය නායකයයි කියලා. ඔහු අධ්‍යාපනය ලැබලා, ඔහු උපත ලැබලා තියෙන්නේත්, අධ්‍යාපනය ලැබලා තියෙන්නේත් එංගලන්තෙමයි. ඉතින් ඔහු අර ඉතා විශාල ධනස්කන්ධයක් හම්බ කරගත්තට පස්සේ දේශපාලනයට පිවිසිලා කොන්සර්වටිව් පක්ෂයට බැඳිලා බොරිස් ජොන්සන්ගේ අග්‍රාමාත්‍ය ධූරය කාලේ ඔහු රටේ මුදල් ඇමතිවරයා හැටියට කටයුතු කළා. ඒ මුදල් ඇමතිවරයා හැටියට කටයුතු කරන කාලය තුළ විශේෂම කෝවිඩ් සමයේ සුභසාධන කටයුතු වලට ඔහුගේ දායකත්වය අනුව තමයි ඔහු මේ විදිහට පක්ෂය තුළ ඉදිරියට එන්නේ. ඒ ඉදිරියට ඇවිල්ලා නායකත්ව සටනේදී මීට කලින් අවස්ථාවේදී ඔහු ලිස් ට්‍රස්ට් පරදිනවා. ඒ පරදිනා මේ දෙවෙනි වතාවට තමයි ඔහුට අවස්ථාව ලැබෙන්නේ අග්‍රාමාත්‍ය ධූරය සඳහා තරඟයට ඉදිරිපත් වෙලා ජයග්‍රහණය ලබන්නට.
දැන්මල් මේ බ්‍රිතාන්‍ය කියලා කියන්නේ මේ ලෝකේ බොහෝ රටවල් යටත් කරගෙන හිටියා. අපි දන්නවා මේ බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ තාම තියෙනවා මේ යටත් විජිත මානසිකත්වය. එතකොට මේ සුදු ජාතිකයන්, රටේ බහුතරයක් වසිරෙන බ්‍රිතාන්‍ය ජාතිකයන් කොහොමද මේ වගේ සම්භවයක් තියෙන පුද්ගලෙක් රටේ නායකයා විදිහට පිළි අරන් තියෙන්නේ? ජනතා මතය මොකද්ද? ඔහුට මොන වගේ පිළිගැනීමක්ද තියෙන්නේ ජන සමාජයේ?
ඔව් දිලක්ෂ, දැන් බ්‍රිතාන්‍යයේ මේ වෙනකොට බැලුවොත් බොහෝ ජනමාධ්‍යවල සඳහන් වෙනවා බ්‍රිතාන්‍යයේ සුදු ජාතිකයන් ඔහුගේ පත්වීම ගැන එතරම් සතුටක් දක්වන්නේ නැති බව. රිෂි සුනක් ඔහු අපි දකුණු ආසියානු සම්භවයක් තිබුණයි කිව්වට ඔහු බ්‍රිතාන්‍යයේ උපත ලැබලා, ඒ අධ්‍යාපනය ලැබලා, ඒ ආකල්ප ඇතිව ජීවත් වෙලා ඉතාමත්ම ධනවත් ඉහළම පැලැන්තිය පුද්ගලයෙක් හැටියට තමයි බොහෝ දෙනෙක් හඳුන්වන්නේ. ඉතින් බ්‍රිතාන්‍යයේ දැනට ජීවත් වෙන අපි බැලුවොත් ආසියානු සම්භවයක් තියෙන පුද්ගලෙනුත් සලකන්නේ ඔහු ඇත්තටම ඒ සුදු ජාතිකයන්ගේ ආකල්පවලට කිට්ටු පුද්ගලයෙක් මිසක්ක ඔහු ජනතාව අතර සිටින ජනතා නායකයෙක් හැටියට නෙමෙයි. විශේෂයෙන්ම පහුගිය කාලේ ඔහු තමන්ගේ පක්ෂයේ නායකත්ව සටනට ඉදිරිපත් වෙන අවස්ථාවේදී ඔහු පෙන්වන්න උත්සාහ කරා ඔහු සාමාන්‍ය ජනතාව අතර ඉන්න පුද්ගලෙක් කියලා. ඔහු මේ පෙට්‍රල් ෂෙඩ් එකකට ගිහිල්ලා තමන්ගේ ඉතාමත්ම මේ සරල වාහනයකට ඉන්ධන ලබා ගන්න ඡායාරූපවල පළ කරලා තිබුණා. පසුව සඳහන් වුණා මේ සරල වාහනේ කියා රියෝ කියන වාහනේ ඇත්තම ඔහුගේ එකක් නෙමෙයි, ඔහු කාගෙන් හරි ඉල්ලගත්තු වාහනයක් කියලා. ඒකම ඔහු මැක්ඩොනල්ඩ්ස් එකට ගිහිල්ලා ඒ මැක්ඩොනල්ඩ්ස් එකේ උදේ ආහාරය ලබා ගන්න ඡායාරූප පළ කරලා තිබුණා ඔහුගේ ප්‍රතිරූපය හදන්න සාමාන්‍ය පුද්ගලයෙක් බවට. නමුත් පසුව ඒව දැනගන්න ලැබුණා ඒව මේ මාධ්‍ය සම්දර්ශන මිසක්ක ඇත්තටම ඒව මේ ඔහු කරපු දේවල් නෙවෙයි කියලා. ඉතින් ඒ විදිහට බලපුවාම රිෂි සුනක් සම්බන්ධයෙන් අන්තවාදී සුදු ජාතිකයන්ගෙන් ඔහුට පිළිගැනීමක් නැති බව මේ වෙනකොට බ්‍රිතාන්‍ය ජනමාධ්‍ය සඳහන් වෙනවා. ඒකම ආසියානු සම්භවයක් තියෙන පුද්ගලිනුත් සලකන්නේ ඔහු ඉතාමත්ම ධනවත් එවත්ම ඉහළම පැලැන්තියේ පුද්ගලයෙක් මිසක්ක අර සාමාන්‍ය සමාජයේ සාමාන්‍ය ස්තරයේ ඉන්න පුද්ගලයෙක් හැටියට නෙමෙයි.
අපි මේළඟට මේ තාමත් ලෝකේ කතාබහ වෙන රුසියා යුක්‍රේන ප්‍රශ්නයේ අලුත්ම තත්ත්වය පිළිබඳව විමසා බලමු. අමල්, මේ සතිය වෙනකොට අපිට වාර්තා වෙනවා මේ රුසියාව පැත්තෙන් සිදු කරන යම් යම් විශේෂිත ක්‍රියාදාම පිළිබඳව. ඔවුන් මේ සබ්මැරීන යොදාගෙන බැලස්ටික් මිසයිල් අත්හදා බැලීමේ යුද අභ්‍යාස පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා ඔවුන් සිදු කළයි කියලා. ඊට අමතරව මේ න්‍යෂ්ටික තර්ජනයක් රුසියාව වෙතින් එල්ල වෙනවා කියලත් වාර්තා වෙනවා. මේට මේ ඇමරිකාව ඇතුළු ලෝකයේ බලවත් රාජ්‍යයන් රුසියාව කෙරෙහි දැඩි විමසිල්ලෙන් පසුවන්නේ කියලත් වාර්තා වෙනවා. මොකක්ද මෙහි දැන් මේ වෙනකොට තියෙන තත්ත්වය?
ඔව් දිලක්ෂ, අපි බැලුවොත් යුක්‍රේනයේ ඇතුලේ දිගින් දිගටම රුසියාවේ ඒ සටන් සිද්ධ වෙනවා. ඒකම යුක්‍රේන හමුදාවත් විශේෂයෙන්ම නැගෙනහිර ප්‍රදේශයෙන් ඩොනියස් කියන ප්‍රදේශයෙන් සහ හර්සොන් කියන ප්‍රාන්තවලින් රුසියානු හමුදාව පළවා හැරීම සඳහා ඒ දිගින් දිගටම ප්‍රහාර එල්ල වෙන අතරතුරේ තමයි මේ සතියේ පුටින් ජනාධිපතිවරයා න්‍යෂ්ටික අවි පාවිච්චිය සම්බන්ධයෙන් ඒ පුහුණුවක් එහෙම නැත්නම් ඒ පෙරහරුවක් ඔහු නිරීක්ෂණය කරන්නට යෙදුණා. ඉතින් මේක නිසා තමයි ලෝකයේ දැන් ලොකු කනස්සල්ලක් ඇති වෙලා තියෙන්නේ රුසියාව මේ යුද්ධයේදී න්‍යෂ්ටික අවියක් පාවිච්චි කරයිද කියලා. අර ඔබ කිව්වා වගේ සබ්මැරින වලින් ඒ මිසයිල ප්‍රහාර එල්ල කරන ආකාරය මේවා ඇත්තටම න්‍යෂ්ටික අවි භාවිතා කරන ඒ පෙරහරුවක් තමයි පැවැත්වුවේ. ඒකත් එක්කම රුසියාව මේ වෙනකොට දිගින් දිගටම යුක්‍රේනයට චෝදනා එල්ල කරනවා, යුක්‍රේනය උත්සාහ කරනවායි කියලා. අපකින මේ ඩර්ටි බොම්බ්ස් කියලා, ඒ කියන්නේ විකිරණශීලී ද්‍රව්‍ය ඇතුළත් අවි ආයුධ පාවිච්චි කරන්න උත්සාහ කරනවා කියලා. ඉතින් මේ විදිහට චෝදනා කරන්නේ ඇත්තටම රුසියාව එවැනි ආයුධයක් පාවිච්චි කරන්නට බලාපොරොත්තු වෙනදෝ කියන ප්‍රශ්නය මේකට බටහිර රටවල් නගලා තියෙනවා. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය දැන් ප්‍රකාශ කරලා තියෙනවා යුක්‍රේනය මේ රුසියාව චෝදනා කරන විදිහටම ඒ විදිහට විකිරණශීලී ආයුධ පාවිච්චි කරන්න උත්සාහ කරනවද නැද්ද කියන කාරණාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වෙලා සොයා බැලීමක් කරනවා කියලා වාර්තා වෙනවා. ඒකම රුසියානු මාධ්‍ය මේ සතියේදී ඔවුන් නිකුත් කළ දර්ශන වගයක් මේ න්‍යෂ්ටික අපද්‍රව්‍ය භාවිතා කරමින් යුක්‍රේනය ප්‍රහාරයකට සැරසෙනවා කියලා. නමුත් ඇත්තටම ඒ අවස්ථාවේදී ස්ලොවේනියා රාජ්‍ය ප්‍රකාශ කළා මේ රුසියාව ඉදිරිපත් කරපු ඡායාරූප ඒවා යුක්‍රේනයව නෙමෙයි තමන්ගේ න්‍යෂ්ටික බලා විදුලි බලාගාරවල අපද්‍රව්‍ය වල පින්තූර තමයි මේ රුසියාව නිකුත් කළ තිබුණේ. මේක රුසියාව ඇත්තටම න්‍යෂ්ටික අවියක් තමන් පාවිච්චි කරන්න මේ විදිහට ඒක සාධාරණීකරණය කරන්නට මේ විදිහට කටයුතු කරනවා කියන චෝදනාව අසල්වාසී ස්ලොවේනියාවෙන් එල්ලුණා.
අද අපිට තියෙන මේ සීමා සහිත කාල සීමාවත් එක්ක මේ අපි ලෝකයේ මේ වෙනකොට ප්‍රමුඛයෙන්ම කතාබහ වෙන කාරණා අතලොස්ස ගැන පමණයි මේ තොරතුරු ගෙනෙන්නේ අද විශේෂංගෙන්. ඒ නිසා මම ඊළඟට අවධානය යොමු කරන්න කැමති සමස්ත ලෝකයේම අවධානය යොමු වෙලා තියෙන ඊළඟ ප්‍රධාන කාරණාව ඉරානයේ පිළිබඳව, ඉරානයේ තියෙන උද්ඝෝෂණ පිළිබඳව. ඔබට මතක ඇති ලංකාවේ මේ අරගල කාල සීමාවේදී කොච්චර කාලයක් තිස්සේ ජනතාව වීදි බැහැලා පවතින පාලන තන්ත්‍රය වෙනස් කරන්න කටයුතු කළාද කියලා. දැන් ඒ වගේ තත්වයක් ඔබ මවා ගන්නකෝ ඉරානයේ. ඉරානයේ ජනතාව විශේෂයෙන් කාන්තා පාර්ශව වීදි බැසලා දැන් දවස් 40කට වැඩි කාලයක් වෙනවා. ඉරානයේ මාෂා අමිනි රිෂිගේ මරණය වෙනුවෙන් විරෝධතා ඉදිරිපත් කරන්නට ඔවුන් මේ සිදු කරන ක්‍රියාදාමය. කැටියෙන් මතක් කිරීමක් කරන්න, අපි මීට කලිනුත් මේ පිළිබඳව සාකච්ඡා කළා. ඉරාන කුර්දි සම්භවයක් තියෙන මාෂා අමිනි කියන මේ අවුරුදු 22 ක තරුණ කාන්තාව මුස්ලිම් සම්ප්‍රදායට පටහැනිව ඇඳුම් ආයතම් වලින් සැරසී සිටියා කියලා ඇය අත්අඩංගුවට ගන්නවා ඉරාන පොලිසිය විසින්. ඉරාන පොලිස් අත්අඩංගුවේදී ඇය මිය යනවා. ඉතින් මේ කාන්තා අයිතිවාසිකම් සහ නිදහස වෙනුවෙන් කාන්තාවන් වීදි බැහැලා දැන් දවස් 40ක් තිස්සේ උද්ඝෝෂණ කරනවා. පුද්ගලයන් විශාල සංඛ්‍යාවකුත් මේ වෙනකොට මිය ගිහිල්ලා කියලා වාර්තා වෙන්නේ 100කට අධික සංඛ්‍යාවක්. අලුත් තත්ත්වය පිළිබඳ විමසා බලමු. අමල්, මරණ සංඛ්‍යාව එන්නෙන්නම් වැඩි වෙනවා සහ උද්ඝෝෂණ වැඩි වෙනවා කියලා ආරංචිය. මොකක්ද ඒ තත්ත්වය?
ඔව්, නිර්ලක්ෂ්‍ය. ඇත්තටම මේ මාෂා අමිනි අය ජීවිතක්ෂරපත් වෙලා හරියටම දින 40ක් පිරෙන අවස්ථාවේ තමයි ඔවුන් ඒ ඔවුන්ගේ ශෝක කාලය අවසන් කරන්නේ. ඉතින් මේ ශෝක කාලය අවසන් වීමත් එක්කම තමයි රට පුරාම නැවතත් අලුතෙන් මේ විරෝධතාවයන් මතුවෙන්නේ. මේ විරෝධතාවයන් මැඩ පැවැත්වීමටත් ඉරානයේ හමුදා බටපිරිස් වෙඩි තැබුවයි කියලා වාර්තා වෙනවා. ඒ දැනට අපිට ලැබිලා තියෙන වාර්තාවලින් එක් පුද්ගලයෙක් මිය ගිහලා විශාල සංඛ්‍යාවක් තුවාල වුණයි කියලායි වාර්තා වෙන්නේ. ඊට අමතරව මේ පහුගිය දින 40 තුළ 141 දෙනෙක් ජීවිතක්ෂයට පත්වලා තියෙනවා කියලා වාර්තා වෙනවා හමුදාවල ක්‍රියාකාරකම් නිසා. ඒකම මේ 141 අතර ළමුන් 29 දෙනෙක් ඉන්නවා කියලත් වාර්තා වෙනවා. විශේෂයෙන්ම කාන්තා ළමුන් ඔවුන්ගේ පාසල්වල තමන්ගේ ඒ පර්දාව ඉවත් කරමින් විරෝධතාවය දක්වලා තියෙනවා කියලා වාර්තා වෙන්නේ. ඉතින් ඉරානයේ මෙවැනි දෙයක් ඉතාමත්ම විරලයි. මොකද රජයට බොහොම දැඩි පාලනයක් තියෙන රටක්. ඒ තරම් දැඩි පාලනයක් තිබුණත් දැන් මේ වෙනකොට ජනතාව විශාල සංඛ්‍යාවක් නොයෙකුත් නගරවල වීදි බැහැලා මේ විදිහට රජයට විරුද්ධව තමන්ගේ විරෝධතාවය පළ කරලා තියෙනවා. ඉතින් මේ මාෂා අමිනිගේ දින 40 සම්පූර්ණ වීමත් එක්කම තමයි මේ පහුගිය බදාදා වෙනකොට මේ නැවතත් මේ විරෝධතාවයන් උත්සන්න වුණේ. මේ විරෝධතාවයන් රට පුරාම මේ වෙනකොට පැතිර ගිහලා රජයට මේක දැන් දරා ගන්න බැරි තරමටම මේක ප්‍රවර්ධනය වෙලා කියලායි වාර්තා වෙන්නේ.
ශ්‍රී ලංකාවේ අරගල පැවති කාල සීමාවේදී ඔස්ට්‍රේලියාවේ විවිධ ප්‍රාන්තවල අපේ ශ්‍රී ලාංකික ජනප්‍රජාව එයට සහයෝගය ලබා දෙමින් උද්ඝෝෂණ සිදු කළා. දැන් එවැනි තත්ත්වයක් තමයි ඔස්ට්‍රේලියාවෙත් අපිට දකින්නට ලැබෙන්නේ. විවිධ ප්‍රාන්තවල ඉරාන සම්භවයක් සහිත මේ ක්‍රියාදාමයට විරුද්ධ ජනතාව පුවරු ඔසවාගෙන පවතින රජයට මේ සම්බන්ධව දැඩි විරෝධතාව පළ කරනවා. ඒ සම්බන්ධව පැවත්වුණු ජන ඒකරාශි වීම් කිහිපයක් පිළිබඳවත් අපිට තොරතුරු වාර්තා වුණා පසුගිය කාල සීමාවේදී. ඉතින් අපි බලමු මේ තත්ත්වය පිළිබඳව ලැබෙන සතිය වෙනකොට අපිට මොනවද ලැබෙන අලුත් ආරංචි කියලා. බොහොම ස්තුතියි අමල්. අදත් ලෝකයේ තත්විති සමීප කරන්න අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව. ආයුබෝවන් අමල්, අපි ලැබෙන සතියේ හමු වෙමු.
ආයුබෝවන් දිලුක්ෂි.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.